സാധു സാധു സാധു. പൂജനീയ വന്ദനീയ അതിപൂജ്യ ലഘുസ്വാമിൻ മഹാൻസേയാതുലു ധമ്മജീവ ധമ്മകുശല സ്വാമിൻ മഹാൻസേയാതുലു മഹാസംഘരത്നൻ അവസരായി സിയലും ദിനാട്ട് തിരുവാൻ സരണൻ എമിനം അതത് അപ്പൊ മീ രസ സിറ്റിങ്ങി സത്യപതാ കരണ യോഗാവചിങ്കി കമഠാൻ ശുദ്ധ ഗിരിമി സഹ ധർമ്മ ദേശന വെലസരാനായി സുപ്രദ പരിധി കമഠാൻ ശുദ്ധ ഗിരിമി വെലസരാനി അത് ദവസേ വെലസരാൻ ആരംഭ കരണ ലെസിട്ട് അതിപൂജ്യ ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ඉතාම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
හොඳයි පටන් ගමු.
ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මම උපාලි අංකල්ට ආරාධනා කරමි.
හොඳයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
වාක්තාව. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මාගේ කමඨහන් වාර්තාව මෙසේ ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරමි. මාගේ පුහුණුවේ වැරදි අඩුපාඩු ඇතොත් නිවැරදි කර දෙන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. පර්යංක භාවනාව මූලික කර්මස්ථානයේ ආනාපාන සතිය. හුස්ම රැල්ලට හිත පිහිටුවා ගැඹුරු හුස්මකින් පර්යංකේ ආරම්භ කරමි. ආශ්වාසයේ ආරම්භ වී අවසානයේ දකිමි. ප්‍රශ්වාසයේ ආරම්භ වී අවසානයේ දකිමි. ආශ්වාසයේ හඳුනාගත් සිතද එලෙසම ඇතිව නැතිව යන බවත් ප්‍රශ්වාසයේ හඳුනාගත් සිතද එතනම ඇති වී නැතිව යන බවද පෙනේ. එපමණක්මය. එතන සැබවින්ම ඇත්තේ හඳුනාගත් සිතුවිලි දෙක පමණක් බව වැටහි. සිත පිටයයි නැවත හුස්ම රැල්ලට පිහිටුවමි. එදිනෙදා ජීවිතයේ සිහිය. පුරුද්දක් ලෙස උදේ වැඩට යන අතරමඟ සුන්දර පරිසරයක තබා ඇති බෙන්ච් එකක් මත හිඳ දෑස් පියාගෙන සතිමත්ව සිටිමි. පරිසරයේ ශබ්ද බහුලය. කුරුළු ශබ්ද, වාහන ශබ්ද, මිනිස් ශබ්ද වෙන්වෙන්ව ඇසේ. ඒ ඒ ශබ්ද එකිනෙකින් වෙන්ව ඇසෙන්නේ ඒ අතර ඇති හිස්තැන් හා විවිධත්වය නිසා යයි හැඟේ. එක් ශබ්දයක් ඇති වී නැතිව යයි. ඉන් පසු තවත් ශබ්දයක් ඇතිව නැතිව යයි. මෙම ශබ්ද ඇසී නිරුද්ධ වන වේගය නිසාම ශබ්ද කුමක්දැයි හඳුනා ගැනීමට පෙරම අහසේ තරුකැට පත්තු වෙවී නිවි නිවි යන්නාක් මෙන් ශබ්ද හටගෙන නිරුද්ධ වී යයි. වාහනයක හඬක් ඇසෙන විට එය ඒකාකාර දිගු ශබ්දයක් ලෙස වෙනත් අවස්ථාවලදී ඇසුනද මෙලෙස අවධානය යොමු කර බලා සිටීමේදී එය බිඳි බිඳි ඇතිවන ශබ්ද රාශියක එකතුවක් ලෙස ඇසේ. ඇඟ බෙන්ච් එකට ස්පර්ශ වී ඇති තැන් පමණක් සීතලට අරමුණු වේ. පරිසරයේ උෂ්ණත්වයේ තරමක් අඩුය. එක්වරම සීතලක් දැනී පහව ගියා. එය දැනීමක් පමණමයි. ඒත් සමගම පහළ වූ දෙවනි සිත කිව්වා ආ සුළඟක් මගේ මූණේ වැදුනා කියා. නමුත් මට තේරුණා ඇත්තටම එය සීතල සහිත දැනීමක් පමණක්ම බව. ශරීරයේ සුළඟ වදින වදින තැන් මෙලෙස අරමුණු වේ. අනෙක් තැන් හිස් තැන් වැනිය. ශරීරය තද ගල් කුට්ටියක් ලෙස දැනේ. ශරීරයේ හැඩය හෝ මා සිටිනා ඉරියව්ව හෝ අත් දෙක තබාගෙන සිටි ආකාරයේ අරමුණු නොවේ. අවට තිබෙන ගලක සහ මේ කයේ වෙනසක් නැති බවට සිතුවිල්ලක් හට ගැනුනි. වළං හෝදන විට වළංවල තද ගතියද වතුරේ උණුසුම් ගතියද දැනේ. නමුත් එම ගති දෙක හඳුනා ගත්තේ එකකට එකක් පසුව හටගත් සිත් දෙකකිනි. එක්වරම හෙට කළ යුතු යමක් සිහිවිය. ඒ සමගම ආ දෙවනි සිතුවිල්ල කිව්වා ආ මම හිතුවේ හෙට මෙහෙම කරන්නම් කියලානේ කියලා. ඒ සමගම මාහට වැටහි ගියේ පළමුවෙන් හටගත් සිතුවිල්ල සිතුවිල්ලක් පමණයි. නමුත් දෙවනි සිතකින් එයට මම නැමති අයිතිකරුවෙක් පැන වූ සැටි. නමුත් ඒ මම සොයාගත නොහැක. ඉදිනෙදා සතිමත් වන සෑම මොහොතකම වැටහෙන්නේ සිතට එන සිතුවිලි අනුව කය වැඩ කරන බවයි. කය සිතෙහි රූකඩයක් පමණයි. සිතුවිලිද පාලනයකින් තොරව ඇති වී නැති වී යයි. එනිසා සිතන්නෙක්ද නැති බව වැටහි. සිතින් තොරව කයෙහි කුඩා සෙලවීමක්වත් කළ නොහැක. එනම් කය තුළ මම නැති බව 100%ක් වැටහුණි. සිතම සිතුවිල්ලකින් කය ගැටගසා මම සකසා ගනි. එනම් දකින තැන දැකීමක් පමණයි. මම දැක්කා කියා දෙවනුව මමයා සකස් කර ගනි. ඒ මම සිතුවිල්ලක්ම පමණයි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවම වේවා. මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
ඔය රචනේ පුරාවට රූප ධර්ම වලට වැඩිය නාම ධර්ම වලට බර වෙලා ලියපු රචනයක් නිසා කොතනින් එහාට චින්තාමය දෙයක්ද කොතනින් එහාට කොච්චරක් ප්‍රත්‍යක්ෂයද කියලා කියන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් මේක හිතවිල්ලක් විතරක් නෙවෙයි, ඒක එහෙම හිතවිල්ල වෙනස් වෙන්න බෑ රූප ධර්මයක් නැතුව. ඒ රූප ධර්මයට ගොඩක් අව탁සීරුවක් දීලා නාම ධර්ම ඉක්මන් කරන්න ගිය ගතියක් තමයි රචනයේ පුරාවට තියෙන්නේ. ඒක තියෙන අනතුර තමයි මේ වැටහෙන දේවල් චින්තාමය හිතලු හිතලුවක්ද ඇත්තටම ප්‍රත්‍යක්ෂද කියලා කියන්න බෑ. ඒ නිසා එක පැත්තකට බර වෙන බව දැනගන්න එක ටිකක් අමාරුයි. රචනයේ වුණත් අහගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ. නැවත කියවලා බලන්න. කියලා බලන්න එකල මේ හැම වෙලාවෙදිම දැනීම් වලට හැඟීම් වලට තැන දීලා තියෙන මිශක්කා ඒකට දාල වෙච්ච රූප ධර්ම පුංචි කරන්න සලකලා තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ මේ අසම බර භාවයක් ඇති වෙනවා. නාම ධර්ම ඉක්මන් වෙනවා. එතකොට ඉතින් චින්තාමය ඥාන ඇවිල්ලා මේක කොහේ ගෙනියනවද කියලා කියන්න බෑ. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ කරන්න නම් හැම වෙලාවෙම මේ රූපයට නිසි තැන දෙන්න ඕනේ. භාවනාව යනවා හොඳයි. හැබැයි කොතනින් එහාට චින්තාමයද කියලා කියාගන්න බැරි අනතුර රචනයේ පේන්න තියෙනවා. ඒ බව දැනගෙන තිලුවන් තරම් ප්‍රත්‍යක්ෂයට මුල් කරගෙන භවනා කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස. සතිමත් වීම. සිනිඳු වූ හුස්ම රැල්ල තරමක් ඉහළට ඇදී යනවා. ඒ බව නොදැනී ගොස් පිම්බීම හැකිලීමට මාරු වී ඒවාද කෙටි විය. කයට දැනෙන දැනීම්වල ස්වභාවය අඩුයි. නොදැනෙන දේ තුල සිත දැනීමකට මාරුවන්නේ කායික අරමුණකටය. පසුගිය දවස්වල ප්‍රීතිමත් නිදහස් විවේකී භාවයේ ප්‍රකටව දැනුණා. වෙනස් වී ගොස් සිතුවිලි අධික වුණා. රාගී ස්වභාවයන් මතුවී විවිධ වූ අදහස් ගලාවා. සැලකිල්ලෙන් සිදුවෙන දෑ බලා සිත අතහැරුණා. සමහර වෙලාවට ප්‍රයත්නයක් දරන්න වුණා. ඔබ වහන්සේ ඊයේ දෙසුමේදී පෙන්වූ පරිදි ලද විවේකී බව වෙනත් මානයකට ගිය බව වටහා ගත්තේය. දැනීමක්ද නොදැනීමක්ද යන්න තෝරාගත නොහැ. ලැබෙන දේ දරාගෙනමින් යනවා. උපදෙස් පතමි. පින් සිදු වේවා. නිවනින් සැනසේවා. සාදු සාදු සාදු.
හොඳයි. ලැබෙන විවේකය ආමිෂ විවේකයක්ද නැත්නම් ආමිෂයට බර එකක්ද නැත්නම් නිර්ආමිෂ එකක්ද කියලා කියන එක තමයි. ඉතින් කාම ලෝකයේ අපිට ලැබෙන විනෝදාංශ විවේක විනෝදක් තියෙනවානේ. භාවනා ලෝකෙත් විවේකජම් පීති සුඛං කියලා ලැබෙන විවේකයක් තියෙනවානේ. අන්නේ විවේක දෙක තේරුම් ගන්න තරම් මනසට අපි අත්දැකීම් දීලා නැහැ. දැන් ලැබෙන ඕනම එකක් මේ සුඛෝපභෝගී ආමිෂයේ සිද්ධාප එකක් කියන එක තමයි හිත කියවන්නේ. ඉතින් ඒ නිසා මේකම නැවත නැවත දෙද්දී මේ විවේකේ හට ගන්නකොට නැත්නම් විවේකේ මුල බලලා මේක නිර්ආමිෂ වෙන එකක්. විතක්ක රවිතක්කං සවිචාරං විවේක ජම්පි කිසුකං කියලා නිර්ආමිෂෝ එන එකක් බව මුලින් ඉඳලම හිතට මයින්ඩ් සෙට් එකේම තියෙනවා. නැත්තම් මේක ආමිෂිකක් කියලා හිතාගන්න ඉඩ තියෙනවා. හානියක් වෙන්නේ නැත්තේම නෑ. නමුත් මේක එච්චරම අනතුරුදායක නෑ. නමුත් මේක තේරුම් ගත්තොත් අපි කයෙන් ඉඳ ආමිෂ සුඛේම පුරවලා හිතට කවදාක නිර්ආමිෂ ප්‍රීතියක් ගැන නැත්නම් නිරාමිෂ ප්‍රීතියක් ගැන නිතර නිතර දන්නේ නැති නිසා නිරාමිෂ ප්‍රීතියත් තාමිෂ ප්‍රීතියට වැටෙන දිච්චන ඒක පිටින් දැනුමකින් තමයි ලියලා තියෙන්නේ. ඒක හොඳයි. ඒ නිසා මේකම නැවත වෙන ගමන් මේ දැනුමිතිකෙම ඉස්සරහට යන ගමන් මේ මතුවෙන ප්‍රීතියට එක එක නංවනම් දාන්න නැතුව එන තාලෙන් දැනගන්න ආමිෂේ ප්‍රීතිය මෙහෙමයි නිරාමිෂ ප්‍රීතිය මෙහෙමයි කියලා දැනගන්නා සුල්ලේ සූදානම් ශරීරයෙන් ඉදිරියට යන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කමඨහන් වார்த்தාව ලිවීමට පටන් ගත්තද ලියන්නට දේවල් ගලා නොයන නිහඬ බවකි මතුවන්නේ. සක්මන පරයන්කේ ගැන ලිවීමට වචන මතු නොවන නිහඬ බවකි. මැක්කුණු කැන්වස් එකක් මෙනි. එපා වීම විටෙන් විට බොඳ වේ. එවිට කිසිවක් යෙදීමට රුචියක් නැත. ඒ බොඳ වෙනතෙක් සිට නැවත සුපුරුදු කටයුතු වල යෙදෙන්නේ ජීවනෝපායක් සකසා ගත යුතු බැවිනි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
ඒ ජීවනෝපාය සකසා ගැනීම මේ පංච මේ සලායතන තියෙනකම් කරන් දෙනවා. ඒක අපි දුකසේ දරා ගන්න. ඒක මේ සන්තෝෂයෙන් හරකෙක් බරා දින්නා වගේ අදින්නත් නරකයි. එහෙනම් තැන් ඒක අඬා හෝ ගාලා නද කියලත් බෑ. මේක දරාගෙන ඉන්න. ඒක තමයි අපි තපස්සා කියන කිව. ඒ නැත්තම් ඇසටිසම් කියලා කියනවා. ඉතින් ඒක තමයි දක්ෂම දේ අපේ ජීවිතේ තියෙන්නේ. දුක නෑ කියන්න යන්නත් එපා, වඩා ගන්න යන්නත් එපා. ඒක දුකසේ දරාගෙන ඉන්නවා. හැබැයි ඒක අර සැපක වගේ කියාපාන දෙයක් නෑ. නමුත් ඒක අත්විඳපේකන දන්නවා මේ කියන්නේ ගැඹුරක් කියලා. ඒ නිසා ඕක දරාගෙන ඉඳ 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 ඔය තමන්ගේ තියෙන ඔය ගැඹුරත් තව 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 මන්දි විදෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙන්න පටන් අරගන්නවා. ඒ නිසා මේක කාලයක් දරා සිටීම තමයි අපි ජීව සම්මා ආජීවය කියලා කියන්නේ. යහපත් ජීවන රටාව ওই විදිහටම ඉදිරියට ගෙන යන්න අහලාප ගන්න තුයන්ද කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
එහෙමයි. මට දැන් ඊමේල් එකට එකක් ලැබිලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, මයික් කියවන්නම්. ගරු ස්වාමීන් වහන්ස, දිනපතා පර්යංකය පැයක් පමණ කරමි. කය නිශ්චලය. මුලින් හුස්ම සෙමින් සිදුවේ. ආලෝකමත් හිස් කුහරයක් වූ සිත දෙසට හිත යොමු වේ. සිතුවිලි එයි, ප්‍රපංච වෙයි, නවති. කෙරෙන ඉන චැට ප්‍රමුඛ වෙයි. මාගේ අදහස් නොවන දේ එහි ප්‍රකාශ වන විට විරුද්ධ වීමට සිතේ. එය දකිනවා වනා මට නැවතිය නොහැක. දැනුවත් බවත් සමග කතාව නවති. මේ අවස්ථාව වන විට අලින් දර්ශනය වූ හිස් කුහරයද නැති වී ගොස්ය. සිතේ අපහසු ගතියක් පවති. භාවනාව අවසන් වූ විට හිත සංසුන්‍ය. ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් කැමැත්තෙමි. තෙරුවන් සරණයි.
ඒ දන්නා තැනක ඉඳලා නොදන්න තැනකට යනකොට පිටේ ඇති වෙන අර වික්ෂිප්ත භාවය තමයි පෙන්වන්නේ. ඒක ඉතින් ස්වභාවිකයි. ඒක භාවනායේ දියුණුවක ලකුණක්. අන්න එතනදී තමයි අපිට සද්ධාව තියනවාද කියලා පෙරහුරුව සූදානම් ශරීරෙත් තියනවාද කියලා දැනගන්න ඕනේ. ඒ නිසා මේකටම නැවත නැවත මුහුණ දුන්නොත් අපි මරණ මොහොතට මුහුණ දෙනා වගේ, නොදන්නා දෙයට මුහුණ දෙනා වගේ, විමුක්තියට මුහුණ දෙනා වගේ, ලිබරේෂන් එකට මුහුණ දෙනා වගේ. මොකද ඒක අපිට පේන්නේ මහා කලකොල වීමක් විදියට. මම යට ඉතන ඇඟිල්ල ගහ ගන්න දෙයක් නැහැ. මම යට ඉතන දර්ශන පෙන්වන්න දෙයක් නැහැ. ධම්මනන දෙයක් නැහැ. නවත් මේක දැන් පාර දැන් තමයි හදාගෙන තියෙන්නේ. මේ පාරම නැවත නැවත වාහන යන පාරක් බවට නැත්තම් කටු කොහලක් නැතුව දැන් නැවත නැවත යන පාරක් බවට වෙන්න ওই වාහනේම තමයි පාර හදාගන්නේ. ඒ නිසා මේ නොදන්නා ශේෂ්ත්‍රයට යනවා, මේක දුකසේ දරාගෙන ඉන්නවා කියලා ඉදිරියට යන්න පටන් අරගන්න කැන්ඩාවල හිටියට කමක් නැහැ. ඔය කියන ජීවන රටාවේ ප්‍රශ්නයක් නැහැ. ඉදිරියට යන්න කියලා කියනවා.
එම්ම ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. ලැබී තිබෙන ලිඛිත ප්‍රශ්න නම් එපමණයි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි අවස්ථාව ලබා දෙමු. වාචිකව ඔබ වහන්සේට උසලා ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. හොඳමයි. එහෙමනම් ප්‍රශ්න නැහැ වගේ ස්වාමීන් වහන්ස. එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු
සාදු සාදු සාදු.
ඕකාස වන්දාමි බන්ති
පත්විත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
සුපත්විත්තා.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුපත්විත්තා.
අතියම්පි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේය සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තීරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං
සාදු සාදු සාදු
හින්දු අපි මයිකේ බාර දෙමු අපේ කුසල ස්වාමීන් වහන්සේ.
එහෙම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන්
සාදු 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 පූජනීය වන්දනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද අද දවසේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට තාම ගෞරව පූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කම්මාරාමෝ භස්සරතෝ නිදාරාමෝ ච උද්ධතෝ අබබ්බෝ තාදිසෝ බිකු පුත්තං සම්බෝධි මුත්තමං තස්මාහි අපකිච්ඡස්ස අපමිද්ධෝ අනුද්ධසෝ අනුද්ධතෝ බබ්බෝ සෝතාදිසෝ බික්ඛු පුට්ටං සම්බෝධි මුත්තමං ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අපි හැම දෙනාම යම් කිසි විදියක භාවනාවක ප්‍රතිපදාවක යෙදෙනවා. ඒක වඩා ගන්න, වර්ධනය කරගන්න උත්සාහ ගන්නවා. එතකොට මේ විදිහේ ක්‍රමානුකූල පුහුණුවක් භාවනාවක් හරහා මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නවා. එතකොට එහෙම කාලයක් තිස්සේ කරගෙන යනකොට විවිධ අවධිවලදී මේකේ ප්‍රගමණයක් දියුණුවක් වගේම විවිධ අවධිවලදී යම් විදියක පිරිහීමක් අධෛර්යමත් වීමක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. එතකොට කලින් කලට යම් කාලයකදී බොහොම උනන්දුවෙන් කැපවීමෙන් ඒ වැඩ කටයුතු කරගෙන යද්දී තවත් කලෙක අධෛර්යමත් වෙලා ඕන වටේ පාවට වගේ මේ දේවල් වල යෙදෙනවා වෙන්න පුළුවනි. ඉතින් ওই විදිහට මේ අභිවෘද්ධියක් වගේම පිරිහීමකුත් මේ ප්‍රතිපදාවක් තුළ අපිට දක්නට පුළුවන්. ඒ පිරිහීමට කරුණු කාරණා වගේම අර විදිහේ අභිවෘද්ධියකටත් කරුණු කාරණා තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ යථාර්ථයක් තියෙනකොට යම් කිසි විදිහක දීර්ඝ කාලීනව මේ කී විදිහේ ප්‍රතිපදාවක් තමන් තුළින් ක්‍රියාත්මක කිරීම අර විදිහට වැඩි වැඩියෙන් ඒ අවශ්‍ය කරුණු සම්පාදනය කරමින් සිද්ධ කිරීම බුදුරජාණන් වහන්සේ අගය කරනවා. ඉතින් මේ විදිහේ මතක් කිරීමක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන ඒ කෙටි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට එතන තියෙන්නේ මොකද්ද? මහණෙනි, ධර්ම තුනක් මේ ශේක භික්ෂුවගේ පිරිහීම සඳහා පවතිනවා. එතන මේ කා ගැනද කියන්නේ කියලා ඉස්සෙල්ලා තේරුම් අරන් ඉන්න එපැයි. මේ ශේක භික්ෂුවක් ගැන කියන්නේ. ඒ කියන්නේ යම්කිසි විදියක මේ ප්‍රතිපදාව පුහුණුව යම් මට්ටමකට වඩා ගත්ත කෙනෙක්. රහත් වෙලා මේ වැඩේ අවසන් කළා නැහැ. නමුත් අර යම්කිසි විදියක අඩුම ගානේ සෝවාන් වෙලා ඒ தත්ත්වේ හරි ලබාගෙන රහත් මගට හික්මෙන භික්ෂුවක් කියලා අපිට කිව හැකි. ඒතර ඒ විදිහේ යම් කාලයක් භාවනාවක් කරපු තමුන්ගේ මේ ප්‍රතිපදාව වඩාගත්ත, ඒකෙන් යම් කිසි ඵලයක් සාක්ෂාත් කරගත්ත කෙනෙක් ගැන මේ කතා කරන්නේ. ඒතර ඒ වගේ කෙනෙක් අපි අහලා තියෙනවා. සාමාන්‍යයෙන් නිවනට නියත වෙලා තියෙන්නේ කියලා. ආයි කොහොම ගියත් මේක අවසන් වෙනවා කියන කතාව අපි අහලා තියෙනවා. එතකොට බොහෝසේ ප්‍රමාදයට වැටුණත් යම් නිශ්චිත කාලයක් තුළ ඒ දේ අවසන් වෙනවා. උපරිම වශයෙන් උප්පත්ති හතක් සහිතව මේ ලෝකයට පැමිණෙනවා කියලා ඔන්න ඔය විදිහට අහලා තියෙනවා. එතකොට කියන්නේ අටවෙනි භවයකට මෙයා අභ්‍යයයි. අටවෙනි භවයක් අටවෙනි උප්පත්තියක් ලබා ගන්න අභවයේ ස්වභාවයක් මේ තැනට තුළ තියෙනවා කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ භික්ෂුවක් ගැන තමයි කියන්නේ. එතකොට මේ ප්‍රතිපදාවේ සෑහෙන හික්මිච්ච කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ වගේ භික්ෂුවකගෙත් නැත්නම් ඒ වගේ යෝගියෙකුගෙත් අන්න පිරිහීමක් ගැන කතා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ බැල්මට අනුව මේ වගේ කෙනෙක්ට උනත් පිරිහීමක් තියෙන්න පුළුවන්. මොකද මේ පිරිහීම අන්න බොහෝසේ ප්‍රමාදයට වැටිලා අර විදියට මේ වැඩේ අටක් හත්වෙනි උප්පත්තියක් දක්වා ඇදගෙන ඇදගෙන යන්න පුළුවන්. එතකොට ඒ විදිහේ දෙයක් උනත් පිරිහීමක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අඳුන්නන්නේ. අපි නම් හිතනවානේ නිකන් මේ වැඩේ දැන් හරියට ඉතුරු ටික ඔය කාලා බීලා ජොලි කරලා ඉන්න පුළුවන් කියලා. එහෙමම නැති පාටයි භාග්‍යතුන් වහන්සේගේ බැල්ම මේ භවය කියන එක සුළු වශයෙන්වත් මම අගය කරන්නේ නැහැ කියලා තමයි ප්‍රකාශ කරන්නේ. කියනවා අසුචිය සුට්ටක් ගෑවුනත් අන්න ගඳද ගන්ධසාරයක් මතුවලා එනවද අනේ වගේ තමයි මේ භවයත් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට අර විදියට මේ අටවෙනි භවයක් අභව්‍ය තත්වයක් ලං කරගත්තත් ඒ වගේ භික්ෂුවකගෙත් පිරිහීමක් ගැන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, සඳහන් කරනවා. ඒ දේශනාවේ පටන් ගන්න මෙන්න මේ විදිහට ධර්ම තුනකින් මේ ශේක භික්ෂුවක් මේ විදිහට අටවෙනි භවයක් ලබන්න අභව්‍ය භික්ෂුවක් පිරිහෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මොනවද මේ පිරිහීමට අදාළ වෙන කරුණු තුන කියලා ඔන්න එකින් එක මතක් කරනවා. පළවෙනි එක තමයි කර්මාන්තේ ඇලුණු නිරත වුණු කර්මාන්ත අභිරමණය කරන මොන පළවෙනි කරුණ කර්මාන්තයේ ඇරිලා තියෙනවා, නිරත වෙලා තියෙනවා, ඒක අභිරමණය කරමින් කටයුතු කරනවා. දෙවැනි කරුණ කතාවේ ඇලුණු නිරත වුණු එය අභිරමණය කරමින් කටයුතු කරන. තුන්වෙනි කරුණ නින්දේ ඇලුණු නිරත වුණු එය අභිරමණය කරමින් කටයුතු කරන. ඔන්න ඔය විදිහට කර්මාන්තය පිළිබඳ, කතාව පිළිබඳ, නින්ද පිළිබඳ කියලා කියනවා. මෙන්න මේ කරුණු තුනෙන් මේ ශේක භික්ෂුවක් පිරිහීමට ඉඩ තියෙනවා, පිරිහීම සඳහා අවස්ථාව තියෙනවා කියලා තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් එහෙම කියලා මේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්ත ඒ ගාථාව දේශනා කරනවා. එතන තියෙන්නේ මොකද්ද? කම්මාරාමෝ භස්සරතෝ නිදාරාමෝ ච උද්ධතෝ. මේ කර්මාන්තේ ඇලිලා තියෙනවා, කතාවේ ඇලිලා තියෙනවා, නින්දේ ඇලිලා තියෙනවා. හරි, ඒ වගේ කෙනෙක්ගේ නොසන්සුන් සිත් තියෙනවා. උද්ධතෝ, නොසන්සුන් සිත් ඇති. මෙන්න මේ වගේ තැනැත්තෙක්, මෙන්න මේ වගේ යෝගියෙක් අබ්බෝතාදිසෝ බික්ඛු පුට්ටං සම්බෝධි මුත්තම. මෙවැනි භික්ෂුවක්, මෙවැනි යෝගියෙක් මේ සම්‍යක් සම්බෝධිය නිවන සඳහා අභව්‍ය වෙනවා, නුසුදුසෙක් වෙනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට අන්න අර කරුණු තුනෙන් යුක්ත නොසන්සුන් සිත් ඇති මේ භික්ෂුව යම් කිසි විදියක මේ සම්‍යක් සම්බෝධිය සඳහා අභව්‍යයි, එය ස්පර්ශ කරන නුසුදුස්සෙක් බවට පත් වෙනවා කියලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඊට ඊපස්සේ ඒකේම අනිත් පැත්ත සඳහන් කරනවා තස්මාහි අපකිච්චස්ස අපමිද්ධෝ අනුද්ධතෝ බබ්බෝ සෝතාදිසෝ බිකූ පුට්ටං සම්බෝධි මුත්තම. එම නිසා එහෙයින් මේ අල්ප කෘත්‍ය ඇත්තේ අපමිද්ධෝ අල්ප නිදි ඇත්තේ අනුද්ධතෝ සංසුන් සිත ඇති මේ භික්ෂුව බබ්බෝ සෝතාදිසෝ බික්කු අනේ එවැනි භික්ෂුවක් එවැනි යෝගියෙක් තමයි මෙන්න මේ සම්‍යක් සම්බෝධියට සුදුස්සෙක් බවට භව්‍ය පුද්ගලයෙක් බවට පත්වෙන්නේ කියලා. ඔන්න විදියට එකම ඒ හොඳ පැත්ත වගේම නරක පැත්තත් පෙන්නුම් කරන්න භාග්‍යතුන් වහන්සේ උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න විදිහේ කරුණු තුනක් තමයි අද දවසේ මේ ඉදිරිපත් වෙන්නේ මේ පිරිහීම පිළිබඳ. එතන මේ කාගේ පිරිහීමක්ද නැවතත් කිව්වොත් අර විදියට මේ ශාසනේ යම් ඵලයක් සාක්ෂාත් කරගත්ත රහත් නොවුණු භික්ෂුවක් යෝගියෙක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ගේත් පිරිහීමක් බුදුරජාණන් වහන්සේ පනවනවා. ඉතින් එවැනි වූ කෙනෙකුගේත් පිරිහීමක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ කතා කරනවා නම් එතකොට අපේ ඊට වැඩිය මේ පහලෙන් ඉන්නේ මේ එකක්වත් කරගන්න බැරි කට්ටියගේ පිරිහීමට කොහොමත් මේ දේවල් අදාළයි. ඉතින් එන්නේ කරුණු ටික මතක් කර ගැනීම වටිනවා. දැන් පළවෙනියට කියන්නේ කර්මාන්තවල ඇලුණු, කතාවෙහි ඇලුණු, නින්දෙහි ඇලුණු කියලා. ඔන්න ඔය විදියට යම් කිසි විදියක කරුණු තුන ඉදිරිපත් වෙනවා. එතකොට අපි හිතුවොත් කල්පනා කරොත් දැන් පළවෙනියටම කියන්නේ කර්මාන්තෙහි ඇලුණු. එතන මමත් හිතුවා කල්පනා කරා දැන් කොහොමද මේක ගැන කියන්නේ කියලා. නේද? එතකොට දැන් මේ විදියට යම් කිසි විදියක මේ වැඩ කටයුතු වල නිරත වෙලා ඉඳීමත් මේකට බාධාවක් විදියට තමයි පෙන්වුම් කරන්නේ. සාමාන්‍ය අපි ගත්තොත් දැන් කාර්ය බහුල කට්ටිය ඉන්නවා නේද? බොහෝ වැඩ කටයුතු සහිත කට්ටිය. දැන් රැකී රක්ෂාවල එහෙම ඉන්නවා රස්සාවම කරපින්න ගත්ත කට්ටිය ඉන්නවා. එහෙම නැත්නම් අධ්‍යාපනයේම කරපින්න ගත්ත කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ ජීවිතේ ප්‍රමුඛතා එකයි තියෙන්නේ. අන්න රැකියාව. වර්කහොලික් කියලා කියන්නේ නිකන් අරග තමයි මත්පැන රස්සාව වැඩ කටයුතු තමයි මත්පැන විදියට පාවිච්චි වෙන්නේ. එතකොට ඔෆිස් වල පදිංචි වෙලා නැත්නම් ඒ අධ්‍යාපන ආයතන වල පදිංචි වෙලා ඒකටම අවධානය යොමු කරමින් කල් ගෙවනවා. ඒක අපි දැක ගන්න පුළුවන්. එතකොට කට්ටිය කල්පනා කරනවා මේ මනුස්සයාට මේ ගෙදර වැඩ නැද්ද දන්නේ. මේ මනුස්සයා ගෙදර යන්නේ නැද්ද දන්නේ. දරුවන්ගේ වැඩ බලන්නේ නැද්ද දන්නේ කියලා ওই විදියට කල්පනා කරනවා. එතකොට ගොඩාක් වෙලාවට මේ වගේ කෙනෙක් පිළිබඳ පරීක්ෂා කරලා බැලුවොත් විමසලා බැලුවොත් ඇයි මෙයා මේ රසායම මත් වෙලා ඉන්නේ, ඇයි මෙයා මේ අධ්‍යාපන කටයුතු වල මත් වෙලා ඉන්නේ කියලා පොඩ්ඩක් විමසලා බැලුවොත් අන්න එකෝ ගෙදර මොකක් හරි යාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් ගෙවල් දොරවල් වල දරා ගන්න බැරි සිදුවීම් මොනවා හරි තියෙනවා. ඉතින් මේවා ටික ඔක්කොම අමතක කරලා අර රැකියා ස්ථානෙට වෙලා ඉන්නවා. අර ඉග්නොරන්ස් ඉස් බ්ලිස් කිව්වාගේ නේද? නොදැනීම සන්තෝෂයට සතුටට හේතු වෙයි කියලා මේ විදියට මගහැරලා ඉන්න උත්සාහ ගන්නවා. එතකොට එහෙම මේ කර්මාන්තවල ඈදිලා කටයුතු කරන ගිහි ජීවිත ගෙවන බොහෝ පිරිසක් අපිට දැක දැනගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඊට වැඩි ප්‍රමුඛතාවයක් නැති හින්දා ඒගොල්ලෝ ඒ දේ කරන බව හැබෑව. හැබැයි දැන් මේ නිවන කියන වගේ ප්‍රමුඛතාවයක් පිළිබඳ අදහසක් ආවහම ඒ ප්‍රමුඛතාවල වෙනසක් සිද්ධ වුණහම අපි හිතමු මේ දහම අහපු නැති කාලයක් වගේම මේ දහමට අහපු මේකට යොමු වෙච්ච කාලයක් කාගේ කාගේ ජීවිතවල තියෙන්න පුළුවන්. එතකොට ඒ විදිහේ ප්‍රමුඛතාව වෙනසක් සිද්ධ වෙනවා. එතකොට ප්‍රමුඛතාව වෙනසක් වුණාට පස්සේ අර කර්මාන්ත තාම කරනවා වෙන්න පුළුවනි. රැකී රක්ෂා ඒවා කරනවා වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු කරනවා වෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ ප්‍රමුඛතාවය මොකද්ද, ප්‍රයොරිටීස් මොනවද කියන විමසීම තමයි අවශ්‍ය වෙන්නේ. සමහර කෙනෙක්ට මේක වටින දෙයක් නෙමෙයි. මොකද්ද මේ නිවන කියන දෙයක් වටින දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ පෙනෙන ප්‍රතිපදාව කියන දේ වටින්නේ නැහැ. එතකොට ඒගොල්ලොන්ට ඉතින් අර කර්මාන්ත කරගෙන ඉඳියට ප්‍රශ්නයක් නැහැනේ නේද? කර්මාන්තවලට, අධ්‍යාපන කටයුතු වලට, ඒ වගේ දේවල් වලට හොඳ අවධානයක් දීලා කැප වෙලා පොත් තියාගෙන සටහන් දාගෙන එහෙම බොහොම මහන්සිලා වැඩ කටයුතු කරනවා. මේ වටහාම මේ කියන දේ තේරෙන්නේ නැහැ. වචන දෙකක් එකට ගලප ගන්න තේරෙන්නේ නැහැ. අත් දෙක වණවනිනවා. පොතක් පෑනක් අරන් ඉන්නේ නැහැ. මේදී ඕම තමයි ගොඩ දෙනෙක් එන්නේ. දැන් අලුතෙන් එන කට්ටියකින් එහෙම මගෙන් මං අහනවා, ඉතින් ඔය පොතක් මේ කමඨාන් වාර්තාවක් කියම ලියා ගන්න පොතක් පොලයක් මොකක් හරි තියෙනවද කියලා. ඕ නෑනි සයින්ස් නෑ. ඒ මේවා එහෙම මතක් වෙන්නේ නෑ. ඒවා ඔක්කොම අතහැරලා තමයි එන්නේ. මම ඔක්කොම අතහැරලානේ ආවි සයින්ස් කියලා කියනවා. පොතක් පොතකුයි පෑනකුයි ඒ වගේ දෙයක් අතහැරින් නැති වුණාට කමක් නෑ. එච්චරම අතාරින්න යන්න එපා කියලා කියන්න ඕනේ තේ වගේ කට්ටියට නේද? නැත්නම් ඔය ඇඳුමත් ගලවලා දාන්න ඉඩ තියෙනවා තව ටිකකින්. ඒකත් අතහැරියා කියලා. ඉතින් එහෙම තමයි ගොඩ දෙනෙක් ගන්න මේක. අර වමතින් අර පසපැත්ත හොදන අතින් තමයි අරගන්නේ. එහෙම තමයි ගොඩ දෙනෙක්ගේ නැඹුරුව මේ සඳහා. නමුත් ඒ විදිය නැඹුරුවකින් මේ වගේ දෙයක් ලං කරගන්න ඉතින් අමාරුයි. ඒක බොහොම පැහැදිලිනේ. ඒ විදිහේ ප්‍රමුඛතා ලයිස්තුවේ අගට මේක දාලා හරියන්නේ නැහැ. ඉතින් ඒක එක්කෙනාගේ හැකියාවට අනුව තමයි ඒගොල්ලෝ ඒ දේ කරන්නේ. සමහර කෙනෙක් කොච්චර කාලයක් ඉඳියත් මේක ඒගොල්ලන්ට ලොකු වටින දෙයක් නෙමෙයි. මේක එක්කෝ තවත් ආභරණයක් නැත්නම් අර වෙන වැඩ කරගන්න බැරි වෙච්ච කාලේ මේක කරපු දෙයක් වගේ විදියට තමයි මේක සලකන්නේ. ඒ අතරේ සමහර කෙනෙක් අර විදියට බොහෝ වැඩ රාජකාරී වල යෙදෙමින් ඉඳලා, රැකී රක්ෂා කරමින් ඉඳලා මේ විදිහේ පණිවිඩයක් ලැබිච්ච දවසට අන්න අර ඔක්කොම දෙවැනි තැන දාලා, දෙවැනි තැනට දාලා මේක තමයි මගේ ප්‍රමුඛතාවය කියන පෙළඹෙන පිරිසකුත් ඉන්නවා. ඉතින් එන්නේ වගේ පිරිසකට තමයි මේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. හැමෝටම කියන්න යන්නේ මේක. දැන් පහුගිය දවසක කොල්ලෙක් හම්බුණා, ඌට භාවනා කරන්න ගිහලා ඌට ඔලු විකාර වෙලා. මේ භාවනා කරන්න ගිහලා ඔලු විකාර වෙලා කියන්නේ පිස්සුවක් නෙමෙයි. ඒ වෙනුවට අර නිකන් එක එක ඔක්කොම ඔලුවට දාගෙන පිස්සුවක් හදාගෙන. එතකොට මං ඇහුවා මොනවද කරේ කියලා. කියනවා මොනවද කුණ්ඩලීනි කරාලු, තායිචී කරාලු, කුම්ෆු කරාලු, තව මොකද්දෝ දෙකක් කිව්වා. ඔය විදියට තියෙනේ ඔක්කොම කරලා තියෙනවා. මෙහෙ ඉඳපු එකකුත් නෙමෙයි එක. ඌට හරියට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ, සිංහල තේරෙන්නේ නැහැ, ඌට චීන භාෂාව තමයි පුළුවන්. මං කිව්වා මම නම් චීන භාෂාව දන්නේ නැහැ කියලා. මේ ඉතින් කියන දෙයක් හරියට තේරෙන්නේ නැහැ. කොහොම හරි අර ඔළුවේ වැඩ වැඩ කරන්නේ අර විකාර තමයි. මේ ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක කතා කරාම එයා ඒකේ කියව නානා ප්‍රකාර දේවල් කියනවා. කියනවා. මෙහෙම ඉන්න බෑ, අරේම ඉන්න බෑ, අරක තමයි, මේක තමයි කී කිය ඔය විදියට අර හිතිවිලි විදියට නිකන් එක එක කතන්දර කියනවා. ඉතින් දැන් මූට කතා කරගන්නත් බෑ. මේ කියන එක මේක ඔලුවට යන්නේ නැහැ. ඉතින් ඕම ඕම ටිකක් කියලා කතා කර කර ඉන්නකොට මේක එකපාරට පැනලා කියනවා, මේ බුදුහාමුදුරු ඉඳියා නම් මේ ප්‍රශ්නේ නෑලු. බුදුහාමුදුරු ඉඳියා නම් මේ මගේ හිත තේරෙනවනේ නේද? මගේ හිත තේරෙනවනේ. එහෙනම් මේ පස්සේ නෑලු. දැන් ඔබ වහන්සේක කතා කරන්නේ කියලා තමයි මේ ලෙඩේ වැටලා තියෙන්නේ කියලා කියන්නේ. බුදුහාමුදුරු ඉඳියා නම් පස්සේ යන්නේ නෑ කිව්වා. මම කිව්වා බුදුහාමුදුරු ඉඳියා නම් ඔයාගේ හිත තේරෙයි. හැබැයි මේ කියන බණේ තේරුම් ගන්න ඔයාට හැකියාවක් තියෙන්න බෑ. අමාරීට බුදුහාමුදුරු ඔය හිත දැක්කම මග ඇරලා යන්න ඉඩ තියෙනවා. හම්බු වෙන්නේ වත් නැතුව. වැඩක් නෑ මූට බණ කියලා කියලා. නේද? එහෙම වෙන්නත් පුළුවන්. ඈ මොකද හැමෝටම මේක පත්‍යං වෙන්නේ නෑ. හැමෝටම මේ බේතහනේ නැහැ. ඒතකොට සමහර කෙනෙක්ට බන නොකිය ඉන්න එක, මුනිච්චි නොවී ඉන්න එක ලාභ වෙන්න පුළුවන් බුදුහාමුදුරුවන්ටත්. හරි. තවත් කෙනෙක්ට අර පිනක් දහමක් කරගන්න අවස්ථාවක් දෙනවා, දානයක් දීලා. ඒගොල්ලන්ට බන කියන්නේ නැහැ. ඒගොල්ලන්ට බණ කියලා වැඩක් නැහැ. එහෙම පිරිසකුත් ඉන්නවා. බොහෝම සුළු පිරිසකට තමයි මේ කියන දේ ගෝචර වෙන්නේ. අනිත් කට්ටිය පින් රැස් කරගනි, තව කට්ටිය මුනිචි නොවී ඉඳී, හම්බ නොවී ඉඳී, එහෙවින් දැද්දි බොහෝ සුළු පිරිසකට අන්න මේ කියන දේ ආමන්ත්‍රණය වෙනවා. ඉතින් එන්නේ වගේ සුළු පිරිසකට විතරයි අපිත් ආමන්ත්‍රණය කළ යුත්තේ. එහෙම නැතුව මේ සමාජයක්ම නිවන් දක්වන්න, අඳුන අඳුන්න හැමෝම මේකේ අරන් යන්න, පරණ පුරුදු කට්ටියම තියාගෙන ඉන්න එහෙම එකක් නැහැ. ඒ වෙනුවට හැම වෙලේම මේක ඩයනමික් එන එකත් එක්ක යන ගමනක් තමයි තියෙන්නේ. හරි, එතකොට කලකදී රස, කලකදී වස වෙනවා. ඒක එහෙම තමයි. ඉතින් ඒ වෙනසට ඉඩ දෙන්න ඕනේ. ඔක ඒ යංගාර්ථයෙන් කියන භාෂාව තේරුම් ගන්න ඕනේ. මේක තමයි මොකද්ද මීඩියා ලිටරසි කියන්නේ. ඒක තමයි වචන අතර තියෙන හිස්තැන කියවන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ මෙයා මේ කියලා කියව ගන්න පුළුවන්. ඉතින් එන්නේ විදියට මේ හැමෝටම ගෝචර නැහැ. හරිද? අපි හිතමු ගෝචර කෙනෙක්, එයාගේ ස්වභාවය තමයි එයාට ප්‍රමුඛතා ලයිස්තෝ වෙනස් වෙනවා. අර කර්මාන්ත දෙවෙනි තැනටපත් වෙනවා. මේ තමුන්ගේ හිත තුළ සැනසීමක් විවේකයක් කියන එක ප්‍රමුඛතා ලයිස්තුවේ පළවෙනි තැනට එනවා. අන්න ඒ වගේ කෙනෙක්ට අපි හිතමු දැන් මේ කර්මාන්තවල ඇලිලා ඉන්න එපා කියලානේ කියන්නේ. හරිද? එතකොට කර්මාන්ත නොකරනවා කියන අර්ථයෙන් කියන්න කැමති නෑ මම ඕක. මොකද මමත් සෑහෙන කර්මාන්තවල ඇදිලා ඉන්නේ නේද කොහෙද? මේ ඒ වෙනුවට අර ප්‍රමුඛතා පිළිබඳ අදහසක් තමයි මෙතෙන්දී ගොඩක් දුරට සාර්ථක. මේ කියන්නේ ප්‍රමුඛතාවය කර්මාන්තයේද නැත්තම් නිවනද කියන මේ ප්‍රතිපදාවද කියන විමසීම තමයි කළ යුත්තේ. සාමාන්‍ය ගත්තොත් දැන් අපි හිතමු ඔය වැඩ කටයුතු වල යෙදිලා ඒවා මේවා යෙදිලා කටයුතු කරන කෙනෙක් එකපාරට මේ ඔක්කොම අතහැරලා දාලා ආවට අර හිත ඒ විවේකිය බාර ගන්න නැහැනේ. එයා යෙදිලා තමයි ඉඳී මෙච්චර කල්. එතකොට යෙදිලා ඉඳලා ඉඳපු මේ හිත එකපාරට නොයෙදීමක්, මේ ජී මුකුත් නැති බවක් බාරගත් ගන්නේ නැහැ. ඒ වෙනුවට පිස්සු විකාර වෙන එක තමයි ගොඩ දෙනට වෙන්නේ. හරි, ඔක්කොම අතෑරලා එකපාර මෙපා ටික ටික චිත්‍ර චුට්ට අතාරින්න ඕනේ. නිකන් එකපාරට ඩොග් ගාලා ඔක්කොම බිම දාන්න යන්න එපා. එහෙම ගියාම පිස්සු විකාර වෙලා තමයි නතර වෙන්නේ. ඒ වෙනුවට ටිකෙන් ටික අතහරිනවා. ප්‍රමුඛතාවය වෙනස් වුණා නම් ඒක තමයි හොඳම අතහැරීම. අර රැකී රක්ෂා දෙවැනි තැනට ගිහිල්ලා අර නිවන, එහෙම නැත්නම් මේ සම්‍යක් සම්බෝධිය කියලා මේ හඳුන්වන මෙන්න මේ විවේකය ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහළට එනවා. එතකොට තාමත් අර වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා අර තරම් ඇලුණු හිතකින් කලින් තරම් වෙලාව වැය කළා එහෙමම කරනවත් නෙමෙයි. හරි, ඒ වගේම දැන් මේ කාලයක් තිස්සේ කැප වෙලා භාවනාවක් කරගෙන ප්‍රතිපදාවක යෙදිලා ඉන්න කෙනෙක් වැඩ කරනවා. හැබැයි ඒවා කරන්නේ නිකන් මොකක්වත් ලොකු ළඟා කර ගැනීමක් සඳහා, මිල මුදල් හම්බ කිරීමක් සඳහා, එහෙම නැත්නම් නම්බුනාම ගැමීමක් සඳහා, ඒ වගේ දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ගොඩාක් දුරට මොනවා හරි නිකන් තමුන්ටත් අනුන්ටත් හානියක් නොවන වැඩක යෙදිලා ඉන්නවා. ඒ වැඩේ එහෙම ලොකුවට ප්‍රමුඛතාවයක් දීලා අපි කරන දෙයක්ුත් නෙමෙයි. ඊළඟට අපි හිතුවොත් ඒකේ කොහොමද කියන්නේ, ඒක ටයිම් ලයින් එකකුත් නෑ අපිට. මේ දවසේ මෙන්න මේ විදියට ඩෙඩ්ලයින් එක මීට් වෙන්න ඕනේ කියලා එහෙම එකකුත් නෑ. නිකන් ඩෙඩ්ලයින් හදාගෙන තියෙනවා. හැබැයි මිස් වුණාට ගාණක් නෑ. ඊට පස්සේ මේ වැඩේ වෙන්න ඕනේ කියලා හදාගෙන තියෙනවා. හැබැයි නොවුණාට ගාණකුත් නෑ. හරි, අන්න ඒ විදියට ඒ ක්‍රමවේදෙට මොන මොන ඈදෝ යෙදිලා ඉන්නවා. හැබැයි ඒවා නෙමේ ප්‍රමුඛතා. එවනේ මේ ප්‍රමුඛතා. අනේ ඒ විදිහේ ප්‍රමුඛතාවල වෙනසක් සහිතව මේ දේ කරගෙන යාම තමයි විසඳුම විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් නම් ඔකෝම අතහැරලා ඉන්න විවේකෙන් හොඳයි. ඒක අපිට සාදු කියලා සමාදන් වුණ හැකියි. නමුත් ගොඩ දෙනෙට එහෙම ඉන්න බෑනේ. ගොඩ දෙනෙට වෙන්නේ මොකද ඔක්කොම අතාරිනවා. ඊට පස්සේ ඔළුව විකාර වෙලා යනවා. ඊට පස්සේ අර එක එක හිතිලි වල පැටලිලා මේ මේ හිතලු වල පැටලිලා කල් ගෙවනවා. ඒක එච්චර සාර්ථකත්වයක් බව පේන්නේ නෑ දීර්ඝ කාලීනව. කෙටි කාලීනව නම් නිකන් ඔක්කොම අතහැරලා ඉන්නේ කිසි දෙයක් ගන්නෙ නෑ කියලා වගේ තමයි පේන්නේ. හරි අමුතු ජෝක් කෝවා. නිකන් ඔක්කොම අතහැරලා ඉන්නවා. හැබැයි හොඳටම ග්‍රහණය කරගෙන ඉන්නේ. කියනවා මම නම් කැමති නෑ, මට නම් ඕව ඕනේ නෑ කියලා බලනකොට මේ යටින් අත දික් කරගෙන. හරි මං නම් මේ ඔක්කොම දාලා ඇවිල්ලා තියෙන්නේ මේ වගේ දේවල් වලට මම කැමති නෑ කියලා. හරිද? ඒ වුණාට හොයන්නේ මේ වගේ දේවල්. ඉතින් ඔන්න ඔය විදිහේ මොකද්දෝ වංචනික ස්වභාවයකට අහු වුණාට වැඩිය කෙලින් මේ කරන බව දැනගෙන, පෙරේතකම තියෙන බව දැනගෙන ඉන්න පුළුවන් නම් ඒක ලාභයි, ඒක සාර්ථකයි. ගොඩ දෙනෙක් කරන්නේ මොකද ඔක්කොම අතහැරියා කියලා දඟලනවා. හැබැයි ඔක්කොම අල්ලගෙන ඉන්නේ කලින්ටත් වැඩිය අල්ලගෙන. මේවා නම් මට එපාම කියලා දඟලනවා යටින් අත දික් කරගෙන. හරිම අමුතු ජෝක් එකක් ඕක. එහෙම වංචනික ස්වභාවයක් රජ කරන වෙනුවට මේවා යේදිලා ඉන්නවා. පෙරේතකමත් යම් පමණක තියෙනවා එන්න පුළුවන්, බලාපොරොත්තුත් යම් පමණක තියෙනවා එන්න පුළුවන්. හැබැයි ඒ සියල් අතරේ යෙදිලා ඉන්නවා, යෙදිලා ඉන්නවා. ප්‍රමුඛතා වෙනස්, ප්‍රමුඛතාවේ තියෙන්නේ මේ කර්මාන්ත නෙමෙයි. ඒ වෙනුවට අර විදිහට නිවනක්, මේ සම්මයක් සම්බෝධියක් කියන මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛතාවේ ඉදිරියෙන් තියාගෙන කල් ගෙවනවා. ඒ විදිහට කල් ගෙවනවා. එහෙම කල් ගෙවීම තුළ සාර්ථකයි කියලා කියන්න පුළුවන් දීර්ඝ කාලීනව. ඊළඟ සාමාන්‍යයෙන් දැන් අර වැඩ වුණත් නිකන් එකක් තියාගත්තොත්, හරිද, එක එක කර්මාන්තයක් තියාගත්තොත් තේරෙන දේ තමයි මේ හිත අර පරණ පුරුදු විදිහටම ඒ කර්මාන්තේ ග්‍රහණය කරගෙන ඒකම යම් කිසි විදියක උපාදාන කරගෙන ඒකම නැහි නැහිගෙන ඉන්න ගතියක් වගේ තියෙනවා. එතකොට ඒක දැඩි ග්‍රහණයක් සහිතව අල්ලගෙන ඉන්නවා. ඒ වෙනුවට නිකන් කර්මාන්ත 10ක් විතර තිබුණා නම් එතකොට එකකටවත් එහෙම ලොකුවට අල්ලගන්න වෙලාවක් නැහැ නේ. අර 10ම තියාගෙන ඉන්න පුළුවන් නම් අර ජගලින් කරන කෙනෙක් වගේ නේද? නිකන් බෝලයෙම උඩ උඩ විසි කරලා නිකන් අර අහසේ ඒ සමබරතාවය පවත්වන කෙනෙක්. අනේ ඒ ක්‍රමවේදී හොඳයි. ගොඩක් වෙලාවට ජගලින් අමාරුයි. එක බෝලයකින් නම් ජගලින් කර හැකි, දෙකෙනුත් කර හැකි. ජගලින් පටන් ගන්න හැබැයි බෝල තුනක්වත් වෙන්න ඕනේ අඩුම ගානේ. ඒකට තමයි නියම බැලන්ස් එකේ ඉන්නේ, නියම අමාරු වෙන්නේ. ඉතින් අර විදිහේ මොන මොනවා හරි 10ක් 15ක් තියාගෙන එකකටවත් ප්‍රමුඛතාවයක් නොදී හැබැයි ඔක්කොම කරගෙන ඉන්නවා නම් අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් සාර්ථකයි කියලා හිතනවා. එකක් අල්ලගත්ත කෙනෙක් ගොඩක් වෙලාවට ඒකේ නැහෙන්න පටන් ගන්නවා. ඉතින් එන්නේ විදිහ මොකද්ද එකක් ගැන මම මේ කියන දේ මම දන්නේ නැහැ මේ පිරිස එකඟ වෙයිද නැති වෙයිද කියලා. කොහොම හරි කර්මාන්ත නෙමෙයි ප්‍රමුඛතාවය, ඒ වෙනුවට නිවන ප්‍රමුඛතා ලයිස්තුවේ පළවෙනිව තියාගෙන කටයුතු කිරීමක් කියන අදහස තමයි මම ඉදිරිපත් කරේ. ඊට පස්සේ නින්ද ගැනත් ඉතින් කියනවා. නින්දත් ඉතින් අමුතුම විවේකයක් නේ අප්පා. නින්දට කලින් තව එකක් තියෙනවා නේද? ඔව්, මේ කතාබහ පිළිබඳ ගත්තොත් කතාබහ එක එක්කෙනාගේ චරිත ස්වභාව අනුවත් වෙනස් වෙනවා. සමහරු තොරතෝංචියක් නැතුව කියෝලා 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 පුරුදු කට්ටියත් ඉන්නවනේ. ඒ වගේ කට්ටියට එහෙම මේ වගේ පරිසරයකට ආවම හරි අමාරුයි නිහඬව කල් ගෙවන්න. ඒ වෙනුවට නිකන් අර පෙත්තා කියවනවා වගේ කියවන්න පටන් ගන්නවා. හරිද? ඒ එක එක්කෙනාගේ දුර්ලභකම්. එතකොට ඒ විදිහේ කතා බහ යම් කිසි විදියක තමුන්ගේ චරිත ස්වභාවය අනුව තීරණය වෙනවා වෙන්න මුළුවනි. එසේ නමුත් අර කාලෙත් එක්ක මේ අඩුපාඩු දකිමින් නිවැරදි කර ගැනීමක් තමයි ගොඩක් වෙලාවට අපිට නිර්දේශ කරන්න පුළුවන් වෙන්නේ. දැන් ගොඩාක් වෙලාවට අලුතෙන් කෙනෙක් වගේ ආවම ඔය කතා බහට බර නම් එතකොට ඒ දවස් දෙකක් තුනක් යනකොට අනිත් කට්ටිය ඇවිල්ලා කොම්ප්ලේන් කරනවා. අපි මෙයාව ගෙදර යවමු ස්වාමීන් වහන්සේ, එයා එක්ක බෑ. එයා කතා කරනවා හරියට කයිවාරු ගහනවා කියලා. ඔන්න ඔය විදියට බටපිටාවේ කට්ටිය චෝදනා කරනවා. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මේ හිතේ පරිවර්තනයක් සඳහානේ අපි මේ යෙදිලා ඉන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් එන කෙනෙක් හැම කෙනෙක්ම යම් යම් අඩුපාඩු සහිතව තමයි එන්නේ. එතකොට ඒ කෙනාව අර අඩුපාඩු හයිලයිට් කරලා එලවලා දාන එක නෙමෙයි දක්ෂකම, ඒ වෙනුවට එයාට යම් කාලයක් දිය යුතුයි. ඉතින් අපි මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් ටිකෙන් ටික වැරදි අඩුපාඩු හදාගන්න යම්කිසි විදියක කාලයක් දෙන්න ඕනේ. එහෙම දෙනකොට සමහර වෙලාවට අර මුල් කාලේ මානසික අසහනයකින් වගේ දෙක දිගට කතා කර කර ඉඳපු කට්ටිය පහු පහු වෙනකොට නිහඬව ඉන්න තම තමුන්ගේ භාවනාව ප්‍රතිපදාව කරගන්න පුළුවන් තත්ත්වයක් දියුණු කරගන්නවා. ඒක ඉතින් කාලෙත් එක්ක තමයි තීරණය වෙන්නේ. මුලදී මේ රිලව් හා සම වේලා වගේ ඉන්නව වෙන්න පුළුවන්. මේ රිලා රැල හොඳයි මේකට වැඩිය කියලා හිතෙන්න පුළුවන්. කමක් නැහැ ඉතින් පොඩ්ඩක් රිලව් එක හරි කමක් නැහැ ඔහොම ඉන්න දෙනවා නම් ටික කාලෙකදී එක්කෝ එයා එපා වෙලා දමල ගහලා යනවා යන්න. ඒවට කරන් දෙයක් නැහැ. එහෙම නැත්නම් අර විදිහේ වෙනසක් තමුන් තුළ ඇති කරගන්නවා කියන දේත් අපිට දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මේකට ආධුනිකව මං කියන්නේ නේවාසික වගේ වෙන්න එන කෙනෙක් එන්නේ ගොඩාක් වෙහෙස පීඩාවකින්. එතකොට එයා නිකම් මානසික ආතතියකින් පෙළෙනවා වගේ තමයි බැලු බැල්මට වටපිටාවේ කට්ටියට පේන්නේ. ඉතින් අනුකම්පා කටයුතුයි කාලයක් දිය යුතුයි. එහෙම නැතුව එක පාට ෂණිකව හික්මෙන්න පුළුවන් නම් ඉතින් අවශ්‍ය නැහැනේ මේ කියන විදිහ ප්‍රතිපදාවක් එච්චර. ඉතින් අර අදිස්ථාන කරපමණින් හික්මෙන්න පුළුවන්. නවතින්නේ ගුව නැවතුණා. අර ත්‍රිපිටකේ කතන්දරවල තියෙන්නේ නවතින්නේ ගුව නැවතුණා. එහෙම නවතින්න පුළුවන් නම් ඉතින් හරි සෝක්. බෑනේ ගොඩ දෙනෙට. මේ බැරි බව තමයි මනුස්ස බව, මනුස්ස ගතිය. ඒක තේරුම් අරගෙන කාලයක් දිය යුතුයි. එතකොට නිශ්ශබ්දතාවය තමයි අපි අගය කරන්න කියලා මතක් කරනවා. හැබැයි කතා කරන එවුන් එලවන්න යන්නේ නැහැ. දැන් ඔය වැඩසටහන වලට එහෙම ගියාම කියනවා මේ නිහඬ බව මතක් කරලා කරගෙන ඉන්න. දැන් ඕගොල්ලෝ ගෙදරින් වෙන් වෙලා මේ ඇවිල්ලා මේ නේ ඉන්නේ මේ කියලා. අනේ මොන පිස්සුද ටිකක් කළා යනකොට දෙන්න දෙන්න එහෙම මේ තැන් තැන් වල කුටුකුඩු ගන්න පටන් ගන්නවා. ඉතින් අර සාකච්ඡා වෙලා එහෙම කෙට්ටි නැගිල්ල කියනවා ස්වාමීන් වහන්සේ උදේ පටන් ගත්තේ නිශ්ශබ්ද වෙන්න කියලා මේ හැම තැනම දෙන්න දෙන්න එකතු වෙලා කතා කරනවා මේ කියලා. අනිත් පැත්තට දැන් ඔන්න සේනා සංවිධානය කරන කට්ටියත් ඉදිරිපත් වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට ගහන්නේ අර අර ප්‍රශ්නේ නගනේ කාට තමයි. ඔයාගේ වැඩේ ඔයා බලා ගන්නකෝ, අනිත් කට්ටිය කතා කරන වැඩේ බලන්න ගියානේ ඔයා කියලා. ඉතින් ඒකට දෙක තුනක් අයින් එක තමයි කරන්නේ. මොකද අර එහෙම නවත්තන්නකොට නවත්තන්න බෑ එක වැඩේ. ඒක නිසා අර සුදුසු වෙලාවේදී කතා කරන්නත් සුදුසු වෙලාවේදී නිශ්ශබ්ද වෙන්න වෙලා ඉන්නත් කියන දේ යම් කිසි විදියක එකපාරට දරන්න අමාරුයි ගොඩ දෙනෙත්. ඒගොල්ලන්ට කාලයක් දිය යුතුයි. ඒගොල්ලන්ට කියනවා සාකච්ඡා වෙලාවේ කතා කරන්න. ඒ වෙලාවේ ඉන්නවා මේ බොම්මට්ටා වගේ ඉන්නවා. මොකුත් කියන්නේ නැහැ. ඉවර වුණ ගමන් කතා කරනවා. ඒක තමයි වැඩේ. ඉතින් ඒකින්ද ඉතින් කතාව කියන එක සමහරු ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ඒක නැති වුණාම අමාරුයි. ඒකින්ද කයිවාරු කැලකලි ඉන්නවා. කමක් නැහැ. කාලයක් දීලා බලන්න ඕනේ. ගොඩාක් දෙනෙගේ ආතතිය පිට වෙන විදිහක් තමයි ඔය කතා බහ. ඉතින් ඒකෙන් පොඩි පහසුකුත් තියෙනවා සමහරුන්ට. සද්ද නැතු ඉඳියොත් එහෙම අමාරුයි. අර කුඩු කෑ කතාය වගේ වලක්කාරලා හරි කියන්න හිතෙනවා. ඉතින් එහෙම තමයි. ඔය ආචාර්ය හාමුදුරුවන්ගේ දොකෝද කතාවක් තියෙනවා. ඒකේ ස්වාමීන් වහන්සේ සැතපිලා ඉන්නකොට මහරෑ පාන්දර එකට දෙකට විතර මොනවද මුමුණන සද්දයක් ඇහෙනවා. මේ හාමුදුරුවෝ හිතනවා හොල්මනක් අද දන්නේ නැහැ කියලා. ඒ රටවල මේ තායිලන්තේනේ හොල්මන් වලට අපිට වැඩිය ප්‍රමුඛතාවයක් දීලා තියෙන පාටයි. එහෙම නමුත් මේ හොල්මන අද දන්නේ නැහැ කියලා පොඩ්ඩක් බලා ඉඳලා ආපහු කුටු කුටු ගාන එක දිගට නවතින්නේ නැති හින්දා ටෝච් එකකුත් අරගෙන හොයාගෙන යනවා. බලනකොට උණ පදුරක් පිටිපස්සේ වාඩි වෙලා මේ ගෝලයෙක් එක දිගට කියවනවා. ඉතින් ගිල්ලාන උඹට මොකද පිස්සු ඇදිලාද කියලා. ඊට පස්සේ කියනවා නෑ ස්වාමීන් වහන්සේ මට මේ බණ කියවෙනවලු. මේ ධර්ම කරුණු තමයි මට මතක් කියන්නේ බණ කියවෙනවා. එක දිගට කියවෙනවා. මේ මං ඉතින් මේ බණ කියන අය කියලා. ආ එන හොඳට බණ කියපන් කියලා එහා අඳුරු ඇවිල්ලා. තමයි බණ කියන එකනත් එකත් හොඳයි එක පැත්තකින්. ඒකනොත් තියෙනවා පොඩි සුද්ධියක් තියෙනවා. හීලින් ප්‍රොසෙස් එකක් තියෙනවා. අර විදියට ගොඩ දෙනෙක් ඉන්න ඔය සාකච්ඡාවට සම්බන්ධ වෙලා කතා බහ කිරීම තුළ ඒගොල්ලන්ගේ මොකද්ද හීලින් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ විදිය පොඩි අවස්ථාවකුත් දෙන්න ඕනේ. හැබැයි අවස්ථාව අයුතු විදියට පාවිච්චි කරන බොහෝ දෙනෙකුත් ඉන්නවා. බොහෝ දෙනෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට විතරයි කතා කරන්න ඕනේ. එකක් කියවනේ ඒකට එන තව එකක් කියනවා. තව එකක් කියවනේ තව එකට තව එකක් කියනවා. මේකත් තව එකක් කියනවා. ඒ තව එකක් කියනවා. මොම සාකච්ඡාවම යාට දෙන්න වෙනවා. එතකොට එහෙමත් අමාරුයි ඉතින්. ඒ වගේ කෙනෙක් ඉතින් අර යටි බඩට වගේ පොඩ්ඩක් අනින්න ඕනේ. මොකක් පාරක් හොඳට නැහම පොඩ්ඩක් හරියනවා ඕක. ඉතින් ඕක තමයි වැඩේ. එතකොට කතා බහෙන් මොකද්දෝ නිකන් සුවසේවාවක් වගේකුත් තියනවා. මම මේ කියන්නේ ක්ෂණිකව දවසක දෙකක කතාවක් ගැන නෙමෙයි. දීර්ඝ කාලීනව මේක කරගෙන යනකොට අර විදිහට පොඩ්ඩක් ඉවසීමෙන් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් කතාවෙන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ සමහර අවස්ථා මගහැරීම තුලිනුත් කතාව අඩු කරගන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් ටිකක් කතා කිරීමත් සමහර කෙනෙක්ට නිකන් සුවසේවාවක් වගේ ගතියකුත් තියෙනවා. ගෙවල් දොරවල් ඉන්න කට්ටියටම නෙමෙයි මේක අදාළ වෙන්නේ. ඔය විදිහට දීර්ඝ කාලීනව ප්‍රතිපදාවක් කරගෙන යන කෙනෙක්ට තේරෙනවා ටිකක් සමහර වෙලාවට කතාව බහුල වෙන ගතියක්, ඒක තුලින් යම් කිසි සහනයක් විවේකයක් ලැබෙන ගතියක් ඔය වගේ දෙයක් තියෙනවා. අර කවුන්සිලින් වගේ තමයි නේද? මේ සයිකොලොජිකල් වූන්ස් වගේ ඒවා මතුවෙලා එනකොට කාලෙන් කාලෙට නිකන් ඒක ගැන කියවන්න ඕනේ. කියවුවාම සුද්ධියක් තියෙනවා ඇත්තටම. සුද්ධියක් තියෙනවා. මේ වගේ පරිසරයක නම් අහගෙන ඉන්න කට්ටියත් ඕන තරම් ඉන්නවා. කවුන්සිලින් කරන කට්ටිය ඕන එකක් ගිහිල්ලා පැය ගාණක් වුණත් කියා කී කී ඉඳී හැකි කිසි අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. ඉතින් එහෙම තමයි. ඒ එයාගේ හිතේ තියෙන කියවිල්ල කියවන්න ඕනේ. ඒක කියවන්න ඕනේ. මගේ බොරුව මට කියන්න ඕනේ. ඒක කිව්වහම මොකද්දෝ පහසුවක් තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ යම් පමණකට ඉඩ දෙන්න මේ තියෙන එක කතා කරන්න කියලා. කියන්න කියලා. ඒ කීම තුළ යම් කිසි විදියක සහනයක් සුවසේවාවක් නොවෙනවා නොයි. හැබැයි ඔය වල්පල් දෙඩවීමම නෙමෙයි එතෙන්දී අදහස් වෙන්නේ. මර නිකන් හෙලිකිරීමක්, පාපොච්චාරණයක් වගේ දෙයක්. දැන් ගොඩාක් දුරට මේ බෞද්ධයාට වෙලා තියෙන වැඩේ තමයි මේ මොනවා හරි වැරදක් අඩුපාඩුවක් වුණොත් ජීවිත කාලේ මේක කර ගහගෙන ඉන්නවා, කරපින්නගෙන ඉන්නවා. අයියෝ මම මේම මේ පාප කර්මයක් සිද්ධ කරා අපායේ තමයි යන්නේ කිකි ඉන්නවා. අයියෝ මේ විදිහේ වැරද්දක් මට සිද්ධ වුණා, මේ විදිහ ආපදාවක් මට සිද්ධ වුණා, නැත්නම් මේ ගෙදර කෙනෙක් මට මේ විදිහ දෙයක් කරා කියලා සාප කර කර ජීවිත කාලෙම ඉන්නවා. ඒත් එහෙම ඉඳියාම ඕක ගොඩක් වෙලාවට නිකන් නිගණ්ඨ මතවාදයකට සමානයි. මේ මේ වැරදක් කරා මේකෙන් මම අපි හිතමුක සතෙක් මැරුවා කියලා. නැත්නම් ඔය තුන්වෙනි ශික්ෂාපදේ ඒ වගේවත් හොඳයි. මේකෙන් මම අපාගත වෙනවා, මේකෙන් මට මිදීමක් නැහැ කියලා ඉඳියොත් අපායෙ ගිහිල්ලා තිබ්බා වගේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට වැරදි නිසා අපායට නියත වුණා කිව්වොත් ඒක මේ ධහම නෙමෙයි. ඒක නිගණ්ඨ ධහමට ළඟයි. ඒ වෙනුවට භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රතිපදාව තුළ ඔය සීලය කියන අදහස තුළ තියෙන්නේ මේ තමුන්ට සාප කිරීමක්වත් දෙස් දීමක්වත් අපායට කැපවීමක්වත් නියත වීමක්වත් නෙවෙයි. ඒ වෙනුවට මේ නැවත නැවත පිරිසුදු වෙමින් යන ගමනක් තමයි තියෙන්නේ. සිල්පද කැඩුනොත් කැඩුණු බව දැනගෙන, වරදක් වුණු බව දැනගෙන ඉදිරියට නොකරන උත්සාහයක් සහිතව අලුතෙන් සමාදාන වෙනවා. ඒක තමයි අවශ්‍යයි. දැන් ඔය සාමාන්‍ය ඔය අර කතෝලික දහම තුල එහෙම පාපවත් පාප දේශනාවක් තියෙනවනේ. bless me father I have sinned. එතකොට එහෙම කියලා පාප දේශනාව කළා මොකක් හරි පොඩි දෙයක් නඩුවමක් විදියට හරි සිද්ධ කළා. ඒ විදි දෙයක් කරාට පස්සේ සමාව දුන්නා කියන අර්ථය ඒගොල්ල ගාව තියෙනවා. එතකොට අර මනුස්සයා එන්නේ නිදහස් වෙලා තනින් එළියට එනකොට එන්නේ. දැන් ගොඩ දෙනෙට ඒ නිදහස ලං කරගන්න බෑ මේ කර්මය ගැන හිත හිත ඉන්නකොට. බෞද්ධයන්ට ඒ නිදහස ලං කරගන්න අමාරුයි. නමුත් ඔය සීලය කියන අදහස තියෙන්නෙම මේක වරද වරද විදියට දැක්කා. අදිස්ථානයක් ඉස්සරහට ඉක්මෙන්න ඇති කරගත්තා. හෙටත් ඒ වරදම වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මේ වැරදි කරන්න දෙන ලයිසන් එකක් නෙමෙයි. වරද වරද විදියට දැකීම, ඒක හෙළි කිරීම මේ ප්‍රතිපදාවේ ඉදිරියක් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. හෙළි කිරීමත් අර අදාළ පුද්ගලයා ඉස්සරහටම ගිහිල්ලා එයාටම කියනවා කියන එච්චරම දැඩි මතවාදයක් ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට එක්කෝ ගහක් ගාලක් ගාවට ගිහිල්ලා හරි අර කුඩු කෑ කතාවේ කියලා වගේ හෙලි කරලත් කමක් නැහැ. කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා නම් විශ්වාසවන්ත කෙනෙක් එන්න ඕනේ. නැත්නම් අර ගස් කෑ කතා කරාට වැඩි වේගෙන් එයා කතා කරලා අනිත් කට්ටියට කියන්න පටන් ගන්නවා. ඉතින් කෙසේ නමුත් අන්න ඒ විදිහ හෙලි කිරීමක් වරද වරද විදියට දැකීමක් තුළ අන්න සමාව ලැබුණා වගේ අදහසක් අර විදියට පිරිසිදු වුණා වගේ අදහසක් දරාගත යුතුයි. මේක බෞද්ධයාට මේ සීල ගැන කියලා දෙනකොටම කියලා දෙන්න ඕනේ. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලට ඕක තියෙනවා. මේ කර්මයෙන් ගැලවෙනවා කියලා නෙමෙයි. ඒ වෙනුවට වරද වරද විදියට දකිනවා, ප්‍රකාශ කරනවා. කවුරු හරි හාමුදුරු කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා මෙහෙම මගේ අතින් වරදක් වුණා කියලා. ඒ හාමුදුරු ආනෝ වරද දකින්නවද කියලා. එතකොට කියන්නේ දකින්නින් දනේ හාමුදුරුවනේ මේ කියන්නේ. නැත්තම් කියන්නේ නැහැ නේ කියලා. කොමාරි ඒ අහන්නේ මේ වරද වරද විදියට දකින්නවද කියලා ඇහුවාම ඒ ස්වාමීන් වහන්සේට ඔව් කිව්වොත් කියනවා එහෙනම් අනාගතේ හික්මෙන් උත්සාහ ගන්න කියලා. ඒක තමයි කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට මුකුත් නිකන් අර ඔතොරිටි එකක් නැහැ. නිකන් සර්ව බලධාරී වගේ ගතියක් නැහැ. මේ වෙනුවට නිකන් මමත් ඉන්නේ ඔය මෝඩකමේ, ඔයත් ඉන්නේ ඔය මෝඩකමේ. මේකින්ද සහෝදරයා අනාගතයේදී ඉක්මෙන් උත්සාහ ගන්න කියන වගේ අදහසක් තමයි තියෙන්නේ ඔතන. එහෙම නැතු අර අනිත් ස්වාමීන් වහන්සේ වරද බාර ගන්න අහන ස්වාමීන් වහන්සේ යම් කිසි විදියක නිකන් අර ලෝකේ අම්මා උපු දෙයියා වගේ බලධාරියෙක් නෙමෙයි. ඒ වෙනුවට තවත් ඒ මෝඩකමේ ඉන්න කෙනෙක්. අන්න ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ හෙලිකිරීමක් තුලින් පිරිසිදු වුණා කියලා. අනිත් එක සමහර වෙලාවට මේ වරද වරද නම් වශයෙන් කියවෙන්නේ නැහැ. එච්චර හෙලිකිරීමක් කරන්නේත් නැහැ. ඒ වෙනුවට හෙලි කරනවා වරදක් වුණා කියලා. මෙන්න මේ විදිහේ ස්කේල් එකක වරදක්, මේ අල්ප ප්‍රමාණي වරදක්, මධ්‍යම ප්‍රමාණي වරදක්, මහා ප්‍රමාණي වරදක් කියලා ස්කේල් එකත් එක්ක හෙලිකිරීමක් තමයි සිද්ධ කරන්නේ. නැතුව මම මෙහෙම මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම දෙයක් කරා කියලා එහෙම එච්චර තොරතුරු දෙන්න යන්නේ නැහැ. තොරතුරු දුන්නහම ප්‍රශ්නයක් තියෙනවනේ. තොරතුරු කියන එක පාවිච්චි වෙන්නේ 아무තු විදිහට. එතකොට පමණට තමයි තොරතුරු දෙන්නේ. කෙසේ නමුත් එහෙම හෙලිකිරීම තුලින් නැගී හිටියා පිරිසිදු වුණා කියන අදහස තියෙනවා. ඒතර අපේ ජීවිතවලටත් මේ සීලයක් සමාදන් වෙනකොටම තේරුම් ගත යුතු තමයි. වැරදුනොත් වැරදුණු බව දැනගෙන නැවතත් නැගී හිටීම තමයි මේ සීලෙකදී වෙන්නේ. එහෙම නැතුව තමුන්ට සාප කර කර ඉඳීමක් නෙමෙයි. ඒ විදිහේ හෙලිකිරීමක් වැඩි වැඩියෙන් හඳුන්වලා දෙන්න ඕනේ. දැන් අපි පහුගිය දවසක ඔය ටිකක් නිකන් කොහොමද කියන්නේ අධ්‍යයනය කරන පිරිසක් ඇවිල්ලා ඉන්දියා ඒගොල්ලොත් එක්කත් පොඩි ක්‍රියාකාරකමක් කරා. පාප දේශනාවක් කොලයක් දීලා මේ කොලේ නම් ගම්මුකුත් දියන්න එපා. ඕගොල්ලොන්ගේ දරා ගන්න බැරි ගිනි ගෙඩියක් කාට හරි කියා ගන්න බැරි ගිනි ගෙඩියක් ඕක ලියලා දෙන්න කියලා. ඉතින් එහෙම ලිව්වහම අපි මේ පිරිසක් විදියට අපි මේකෙන් එකක් දෙකක් කියවලා මේ වරද වරද විදියට අපි කට්ටිය නිකන් බෙදා හදාගමු. ඒකෙන් අපි පාප දේශනාවක් කරා වගේ මේකෙන් මිදුණා වගේ හැඟීමක් ඇති කරගමු කියලා ඔහොම තමයි කතා වුනේ. ඉතින් අර තමාරු කියන උදේ නෝනට යනවා කියලා එන්න බැරි වුණා බායි කියලා. ඒකයි මගේ හිතේ තියෙන එකම කනගාටුව කියලා. ඉතින් ඒගොල්ලන්ට හෙලි කරන්න පුළුවන් විදිය තමයි නමුත් සමහර කෙනෙක්ගේ අවස්ථාව ප්‍රයෝජනයි. සමහර කෙනෙක් කියනවා මේ විදියට, මේ මම කසාද බැඳලා ඉඳියේ මගේ ස්වාමි පුරුෂයාට මේ විශ්වාසෙ බිඳෙන සිදුවීමක් සිද්ධ වුණා. ඒක මගේ හිත දෙස් දෙනවා තාමත්. පරණ පුරුදු විශ්වාසෙ නැහැ කියලා හිතෙනවා. ඒ විදිහේ මානසිකත්වය, වෙහෙසක් පීඩාවක් මා ළඟ තියෙනවා කියලා. ඉතින් එක එක්කෙනා පමණින් හෙලි කළා යම් කිසි විදියක විවේකයක් හදා ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් කතා බහ, ඒ වගේම නිින්ද, නිින්දත් අමුතුම එකක් තමයි. නිින්දේ තියෙනවා අමුතු ආකර්ෂණයකුත්. ඔය වැඩ රාජකාරී තියෙනකොට ඇහැරි ලයින් ලේසි, නැතිකොට ඇහැරි ලයින් අමාරුයි. එතකොට මේ විදිහ ප්‍රතිපදාවක පුහුණුව කියදෙන කෙනෙක් අන්න පැය ගණන් නිදියගෙන කල් ගෙවනවා. ගෙවල් දරවල්ලත් සමහරු ඉන්නවා නිදියගෙන ඉන්නකම් කිසි ප්‍රශ්නයක් නැහැ. අර කුම්භකර්ණය වගේ තමයි. නිදියගෙන ඉන්නකම් කිසි ප්‍රශ්නයක් නැහැ, කාටවත් කරදරයක් නැහැ. ඇහැරුණානේ ලෙඩක් තමයි. ඇහැරුණානේ කනක් ඇහිලි ඉන්න නැහැ. ඒ එහෙම කට්ටියක් ඉන්නවා. එහෙම නිදියගෙන නිවන් යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් නැහැ. ඒ විදිහේ හැකියාවක් ලැබෙන එකක් නැහැ. ඒක නිසා නින්දේ යම් කිසි පාලනයක් භාග්‍යතුන් වහන්සේ යෝජනා කරනවා. ඒක හැබැයි යෝජනා කරන්නේ භාවනාවක්, ප්‍රතිපදාවක් වඩන ගමන්, විශේෂයෙන් ෆෝමල් මෙඩිටේෂන්. සක්මන් පරියන්ක විදිහට යම් පැය ගණනක් ඒ දෙන කෙනෙක්ට නින්දේ පැය ගණන අඩු කරන්න පුළුවන්. මොකද නින්දට වැඩිය ශීඝ්‍ර විවේකයක් සක්මනක පරියන්කෙක තියෙනවා. නිදිගත්ත විවේකයට වැඩිය අවදි විවේකයේ උතුම්. ඒක ශීඝ්‍රයි. එතකොට පැයක් පරියන්කයක් කරොත් පැය කමාරක් දෙකක් නින්දෙන් අඩු කරගන්න පුළුවන් කියන දල අදහසක් අපි දෙමු. තම තමන්ගේ ගණන් තමන් හදාගන්න. කෙසේ නමුත් පැයක් පරියන්කයක් කරොත් පැය කමාරක් වගේ නිදි ගත්තා වගේ විවේකයක් තියෙන්න ඕන. ඊට පස්සේ සාමාන්‍ය බැලුවොත් අපි හිතමු ගොඩාක් වෙහෙස වෙලා දවසක හවස ගෙදර එනවා. පැයක් නිදියගෙන බලන්න. හරිද? නැත්නම් විනාඩි 45ක් 40ක් නිදියගෙන බලන්න. විනාඩි 40ක් පරියන්කයක යෙදිලා බලන්න. ඔය දෙකේ සංසන්දනයක් කරලා බලන්න. එතකොට නිදියගත්තුත් විනාඩි 40ක් ඇහැරෙන්නේ ෆුල් අන්දස් තමයි නේද? නිකන් අර කෙන කුළු කෙන පෙරාගෙන විකාර වෙලා තව පැය 3ක් විතර නිදි ගන්න ඕනේ වගේ ගතියකින් තමයි ඇහැරෙන්න වෙන්නේ. නමුත් විනාඩි 40ක් පරියන්කයක් කරොත් අමුතුම එනර්ජි එකක්, නිකන් අර නැකිලා සුළු මොහොතක් යනකොට හිතාගන්න බැරි නිකන් තැම්පත් එනර්ජි එකක් තියෙනවා. එතන නිින්දකින් ලැබෙන විවේකයයි අර විවේකය අතර සංසන්දනයක් කරලා බලන්න පුළුවන්. හොඳට වෙහෙස වෙලා ගෙදර ආපු දවසක විනාඩි 40ක් නැප් එකක් දානවා වෙනකොට විනාඩි 40ක සිටින් එකක් කරලා බැලුවොත්, ඔය දෙකේ සංසන්දනය පොඩ්ඩක් බැලුවොත් ඔය වෙනස අඳුන ගන්න පුළුවනි තම තමන්ට. එතකොට නිින්දේ ලැබෙන විවේකයට වැඩිය විවේකයක් සක්මනක් පරියන්කයක් තුල තියෙනවා, ෆෝමල් මෙඩිටේෂන් තුල. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ නිින්ද අඩු කරන යෝජනාව. එම නැතුව අර මහන්සි වෙලා දවසෙම නැහෙන කෙනෙක්ට සක්මන් පරියන්කත් නොකර නිදිය ගන්න නැතුව ඉන්නවා කියන එක දෙමේ මේ අදහස. නිදිය ගන්න අවශ්‍ය පමණට සක්මනක් පරියන්කයක් කරනවා නම් ඒ තුළ තියෙන විවේකය නිින්දට සාපේක්ෂ උතුම් කියලත් දැන දැක ගන්න පුළුවන්. කෙසේ නමුත් මෙන්න මේ විදිහේ කරුණු ගණනාවක් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්න උත්සාහ ගන්නේ මොකද්ද? මේ කෙනෙක් මේ විදිහේ දේවල් කිරීම තුලින් ප්‍රමාදයට වැටෙන්න පුළුවන්. කෙනෙක් මේ විදිහේ දේවල් කිරීම තුලින් මේ සම්මා සම්බෝධියට අභව්‍ය පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවල් මගහැරීම අප්‍රමාදී වෙන්න, මේ ප්‍රතිපදාවට භව්‍ය වෙන්න සුදුසුයි කියන අදහස තමයි මෙතෙන්දි ඉදිරිපත් වෙන්නේ. එතකොට කර්මාන්ත වේවා අපි කිව්වා ප්‍රමුඛතා මට්ටමේ පහළට දාලා කර්මාන්ත දෙවනු කරලා කර්මාන්ත යම් යම් දේවල් ඇදිලා ඉඳියත් ගැටලුවක් නැහැ. තමුන්ගේ ප්‍රමුඛතාවය මොකද්ද කියන අදහසින් අර විදිහට කතා බහත් කලින් කලට අඩු වැඩි වෙනවා. ඒ යම් යම් මානසික ස්වභාව, සයිකොලොජිකල් වූන්ස් වගේ ඉදිරිපත් වෙන කාලෙදී තොරතෝංචියක් නැතුව කියවන ගතියක් වගේ දැක ගන්න පුළුවන්. ඒකත් යම් කිසි විදිහක සුවසේවාවක් සඳහා හේතු වෙනවා. මේ නින්දත් ඒ වගේ තමයි. කලින් කලට අඩු වැඩි වෙනවා. එසේ නමුත් මේ කියන්න උත්සාහ ගන්නේ මේ තුනම සමබර කරගෙන කාලයක් පුරාවට යෙදිලා ඉඳීම තුළින් අන්න මේ මේ කී ඉලක්කය ලං කරගන්න ඒ පිළිබඳ කලෙලියක් මතුවලා එනවා. ගොඩ දෙනෙක් හිතන්නේ මේ ටික දවසක් ඉක්මීමම හරි කියලා. ටික දවසක් මුකුත්ම කර්මාන්ත නොකර ඉන්නවා. ආපහු ගිහිල්ලා සමහර විට ගිහි ජීවිතයකටම වැද ගන්නවා, අර පරණ පුරුදු ජීවිතයටම. කිසි දවසක් වචනයක්වත් නොබිඳ ඉන්නවා. හදිස්සිය කක්ක බාරක් ඇදිච්ච එකෙක් ආවත් කියන්නේ නැහැ. ටොයිලට් එක කොහෙද කියලා කියන්නේ නැහැ. කතා කරන්න එපා කියලා නේ තියෙන්නේ. එපා කියලා තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ නිදිය ගන්නෙත් නැතුව රෑ තිස්සේ ඇහැරිලා ඉඳගෙන මුළු රෑම ඇහැරිලා ඉඳගෙන කරනවා. බැලුවාම හරි උත්කෘෂ්ටයිනේ. මේ වගේ භාවනා ශාලාවකට මධ්‍යස්ථානයකට අහම අන්න මුකුත් නොකර ඉන්න කට්ටිය එන උත්කෘෂ්ට පාටක් පේනවා. හරි වචනයක් කතා කරන්නේ නැහැ නිකන්. මූණ දිහා බලන්නේ නැහැ. බිම බලාගෙනම තමයි යන්නේ. ඊට පස්සේ අර විදියට නිදියන්නෙම නැහැ. සා භාවනා ශාලාවෙම තමයි පැය 24ම දවස් 7ම. එතකොට එන උත්කෘෂ්ටයි වගේ අර ආපු කට්ටියට. අලුතෙන් ආපු කට්ටියට. අම්බෝ අරයා තමයි වැඩකාරයා කියලා බැලූ බැල්මට පේන්න පුළුවන්. නමුත් ඔය වගේ වැඩකාරයෝ අර නිකන් හස්පූරපත්තු කරා වගේ. මම මේ ඉඳපු අවුරුදු ගණනාවට දැකලා තිනවා ඔම් වැඩකාරය පොතේකුත්. ඔය ඕස්ට්‍රේලියාවේ කොල්ලෙක් එනවා, ඌ එනවා කාලයකට සැරයක්, අවුරුදු 3-4ක සැරයක් වගේ එනවා. ඉතින් එකපාරක් ඇවිල්ලා ගිහිල්ලා දෙවෙනි පාර ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මම අර 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 අනිත් ස්වාමීන් වහන්සේ පුදුම කැපවීමක් තියෙන්නේ. මම ගිය පාර අවුරුදු 3කට කලින් එනකොටත් භාවනා ශාලාවෙමයි ඒ හාමුදුරුවෝ 24/7. තාමත් එහෙමමයි. භාවනා කරන අය රැඳෙන්න මුකුත් කරන්නේත් නැහැ. ඊළඟට කතාවත්වත් කරන්නේ නැහනේ. හරි හරි පුදුම උත්කෘෂ්ටයි නේද ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. ඉතින් මං කිව්වා, ඉතින් ඔයා ගිහිල්ලා ඇහුවේ නැද්ද අර ප්‍රශ්නේ කියලා. මොන ප්‍රශ්නේද කියලා අහනවා මගෙන්. දැන් මේ බුදුහාමුදුරුවෝ කියන ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. සම්මයක් සම්බෝධියට භව්‍ය වුණාද කියලා අහන්න ඕනේ ගිහිල්ලා. ඒ වචනේ නෙමෙයි මම කිව්වේ. කෙසේ නමුත් සම්මයක් සම්බෝධියට භව්‍යද කියලා අහන්න ඕනේ දැන්. හරිද කියලා වැඩි අම්බෝ වහන්න බෑ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඒ වුණාට ඒක ගිහිල්ලා අහන්න ඕනේ. කියන්න ඕනේ දැන් අවුරුදු 3කට කලිනුත් ඔබ වහන්සේ මේ මේකෙමයි වෙන වැඩක් කරේ නැහැ. අවුරුදු 3කට කලිනුත් වචනයක්වත් කතා කරේ නැහැ. තාමත් එහෙමමයි. අවුරුදු 3කට කලිනුත් අවදිවමයි ඉඳී නිදිය ගත්තෙම නැහැ. දැන් හරිද කියලා ඇහුවහම අන්න එතකොට ওই ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඇනලා අහන්න ඕනේ මේ හරිද දැන් කියලා. මේ එහෙම නැත්තම් අර උත්කෘෂ්ට පාඩ පෙවුනට ලැබිච්ච සැනසීමක් නැති දිනෙත් තමයි බොහෝ වෙලාවට අපිට දකින්න තියෙන්නේ. ඉතින් ඒකින්ද ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූල අඩු වැඩි වෙමින් කර්මාන්තත් අඩු වැඩි වෙන්න පුළුවන්, කතා බහත් අඩු වැඩි වෙන්න පුළුවන්, නින්දත් අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් බාධක මැද මේවා බාධකනේ. කර්මාන්ත අඩු වැඩි වෙනවා, කතාව අඩු වැඩි වෙනවා, නින්ද අඩු වැඩි වෙනවා කියන්නේ බාධක කියමුකෝ. බාධක මැද යෙදිලිඳීම තමයි ක්‍රමවේදී. ඒකත් මාසයක් දෙකක් නෙමෙයි, අවුරුද්දක් දෙකක් නෙමෙයි, යෙදිලා ඉන්නවා දශකයක් දෙකක් විතර. එහෙම බැරි නම් ඒ දරා ගැනීම කරන්න බැරි නම් මේ නිවනක් ගැන කතා කරන්න බෑ. එක අවුරුද්දක් නිකන් ජොබ් එකක් කරගෙන ඒ ආයතනයේ ප්‍රශ්නවල මුහුණ දීගෙන ඒ වෙහෙස දරාගෙන උදේ හවස යන්නේවා ඒ ටික දරාගෙන ඉන්න බැරි නම් නිවනක් ගැන කතා කරන්නේ කොහොමද? අමාරුයි. අමාරුයි. ගොඩ දෙනෙක් අපි දකිනවා නිකන් මුකුත් නැතුව මේකම කරනවා කියලා. මේක තමයි අමාරුම ජොබ් එක. වෙහෙස වැඩිම ජොබ් එක. ඉස්සෙල්ලා අර වගේ එකක් කරලා පෙන්නන්න. මේ වගේ එකක් කරලා පෙන්නන්න. එතකොට තේරෙනවානේ ඒකේ අමාරු මේ ජීවත් වෙනවා කියන එක කොච්චර අමාරුද. එතකොට මේ පැවිදි ජීවිකාවක් වැඩි වැඩියෙන් අගය කරන්න පුළුවන්. කාගේදෝ බතක්, කවුදෝ පූජා කරපු දෙයක් කාලා බීලා මේ ඉන්නේ අපි කියලා ඒ වටිනාකම තව ටිකක් මතුවෙලා පෙනේවි. අමාරු අපහසු කාලත් දෙනවා. ඒක ආයේ වළක්වන්න බෑ. කර්මාන්ත අඩු වැඩි වෙනවා, කතාබහ අඩු වැඩි වෙනවා, නින්ද අඩු වැඩි වෙනවා, ප්‍රශ්න එනවා, අසනීප එනවා, වටපිටාවේ ඔය මොකෙක් හරි ඉන්න එකෙක් කනවා සතෙක් හරි. ඔහොම තමයි ඉතින්. ඉතින් ඕවා නැති ජීවිතයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක බොරු කතන්දරයක්. මේ ප්‍රශ්න නැති ප්‍රතිපදාවක් බලාපොරොත්තු වෙනවා ගොඩ දෙනෙක්. උස් පහත් වීම නැති ප්‍රතිපදාවක් බලාපොරොත්තු වෙනවා. ඒක එච්චර සාර්ථක නැහැ. නිකන් ට්‍රම්ප් වගේ ඉන්න ඕනේ අප්පා. ට්‍රම්ප්ගේ කැම්පේන් එක බලන්න, මේ මේ සෙකන්ඩ් කැම්පේන් එක මිනිහා පටන් ගන්නකොට නිකන් කවුරු ගණන් ගත්තේ නැහැ. ආපහු මේකට එන්න පුළුවන් වෙයි කියලා. හරි, ඒ කැපිටලයිස් කරේ මොනවද? අන්න පළවෙනි නඩුවද මොකද්ද, නඩු තීන්දුවක් ආවා, ඒකෙන් මෙච්චර මේ ගාණක් ෆන්ඩ් රේස් කරලා තියෙනවා. දෙවැනි නඩු තීන්දුව ආවා, මෙච්චර ගාණක් ෆන්ඩ් රේස් කරලා තියෙනවා. කනට වෙඩි තිබ්බා, මෙච්චර ගාණක් ෆන්ඩ් රේස් කරලා තියෙනවා. තන්නේ කරම අර වැරදිච්ච තැන් ටික තමයි. අන්තිමට බලනකොට මෙන්න යකා, මේ යකා කියලා ජනාධිපති වෙලා. හරි, කලින් පාර වගේ නිකන් හෙල්ලෙන දත වගේ නෙමෙයි, හොඳටම දිනලා. දිනන එක ආයේ හොඳටම දිනලා තියෙනවා. ආයේ ඒක තමයි ක්‍රමවේදය. වර්ධින වර්ධින එක ඔක්කොම කැම්පේන් එක. මිනිහාගේ මේ කැම්පේන් ෆොටෝ එක මොකක්ද, අර මග් ෂොට් එකනේ තියෙන්නේ. අර මග් ෂොට් එක තමයි කැම්පේන් ෆොටෝ එක. තන්නේ කර වැරදිච්ච ඒවා ටික තමයි අන්තිමට බලනකොට ජනාධිපති කරලා තියෙන මිනිස්සයව. ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. ඒ කියන්නේ අර නඩු ටික දැම්මේ නැත්තම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ අද. ඕකව හිරේ දාන්න ගියේ නැත්තම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ අද. වෙඩි තියලා මරන්න ගියේ නැත්තම් අද ජනාධිපති නෙමෙයි. ඉගෙන කවුද මේ කැම්පේන් එක කරලා තියෙන්නේ? අර විරුද්ධ පාක්ෂිකයෝ ටික තමයි බලනකොට මෙයාගේ කැම්පේන් එකේ හොඳම කොටස කරලා තියෙන්නේ. ඉතින් එන්නේ වගේ අමුතු යථාර්ථයක් මේ මේ ප්‍රතිපදාවක් තුලත් තියෙනවා. මේ වරදින තැන් ටික, පැටලෙන තැන් ටික, අධෛර්යමත් වෙන තැන් ටික තමයි මේ ප්‍රතිපදාව ජවකවන අවස්ථා. ඒවා මගහරිනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මේ සම්‍යක් සම්බෝධියත් මගහැරියා වගේ තමයි. ඉතින් ඒක නිසා එවැනි අදහසක් ඉදිරියෙන් තියාගෙන අපි බලමු අපි අපේ ප්‍රතිපදාවෙත් මේ යන ගමනේත් කරදර බාධක මේ වගේ උස් පහත් වීම එනකොට ඒවා නිවනට ජවයක් කරගන්න, ඒ පැත්තට උනන්දුවක් කරගන්න අපිටත් පුළුවන් වේවිද කියලා. අද දවසට අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. නම් කාණු චිත මාත්‍රිකාවක් යටතේ අපි කුලිය වැඩි කරගන්න ඒ භාවනා ඒ ඒ ධර්ම දේශනාව ලොකු උපකාර වේවා. ඒ වගේම
නිරෝෂොත් නිකන් ඡන්දේ දිනලා වගේ අද මේ පාට
අද ආපු බලටි නෑ හොඳ ඒකින්ද වෙන්නේ.
හොඳයි හොඳයි, අපි එන අවසන් කරමුනේ. අපිත් මේ චිත්‍රය
මට නෑ ප්‍රතිව කද මේ කදි සෝමන ස්වභාවය කිව්වන්නේ මුලදී අම්මරාමෝ, ඊට පස්සේ මට අනිත් වශයෙන් නම් මතක නෑ, නින්දාරාමෝ, තව මොකක්ද කිව්වා මේ කයිවරු ගහන එකට මට ඒ පාලි වචන මම මතක නෑ. ඊට පස්සේ ඒක නිද්දච ඇතුන කියලා මම හිතන්නේ ඒක සැහෙන පරාභව සූත්‍රයටත් අංග කතාවක් තියෙනවා කියලා තමයි මට හිතුනේ මුලදී. මේකේ තේ විදිහට කියන නිසා එහෙම අදහසකුත් මට යන්න හිතුන ස්වාමීන්
වහන්සේ. එහෙම සම්බන්ධ කරගෙන යන්න තමයි
තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, එහෙනම් අපි අවසන් කරමු.
එහෙමනම් එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි වහන්සේ. එහෙමනම් වන්දනා කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. උභකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සතිහන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති.
සතිහන්තු. අභිවාදං සිලිස නිච්ඡං මද්දා පචායිනෝ සතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මේව චතෝ නිබ්බාන සම්පති විනාතේ සමිච්ඡතෝ.
සාතු සාතු. ඊලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දන් පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්දාසීලන් දයාවාසං බුද්ධපුත්තන්මං
සාදු සාදු සාදු
ඔබ ඇම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.